අසපුව බැතිබර දායකත්වය අම්‍රිතා හඳුන්කූරු එක කූරේ සුවඳ දෙකයි සිත් සුවඳින් පිරේවා.
ඇද නැති මගකි ඔබ තෝරාගත යුත්ති, නොනවති යන්න සංබුදු උදං මත්ති. මතුවන කිලිටි සිතුවිනි අතුගාචිත්ති, නොතුරු අමා සුවවිඳ සැනසිය යුත්ති. පිපිමල් සුවඳ සිල් සුවඳට මුසුවෙද්දෙන් කුපිතව දුවන කටිරැල ඔහි ඉහිරෙද්දෙන් කැපි කැපි වැටෙන මරු පෙළ බොල් හඬ දෙද්දෙන් අපි යන ගමන යමු බැරි අය නවතිත්දින්.
හැම දෙනාටම තෙරුවන් සරණයි. FM දෙරණ අසපුව අද මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. ගල් හිනදුම ශ්‍රී සාසනෝදේ ආරම්භ මහාවිහාර වාසී ඉදමල් පූජාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනීත ස්වාමීන් වහන්සේව ප්‍රථමයෙන්ම මා පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හැඳුරුනේ.
තෙරුවන් සරණයි ගන් මහත්තයා.
අපේ හැඳුරුනේ අද අලුත් දවසක්. විවේකී ඉරිදා දවසේ උදෑසනින්ම ඔබේ හදවතට යමක් දීමයි අසපුව ධර්ම සාකච්ඡාවේ බලාපොරොත්තුව. අද අප තෝරගන්න මාතෘකා මොකක්ද? අපේ හැඳුරුනේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මධ්‍යස්ථව කටයුතු කරන්න. මොන දේ කරන්න ගියත් අපි හිතන්න ඕනේ මධ්‍යස්ථධාරීව අදහසක් පළ කරන්න, මතයක් පළ කරන්න. එනිසා අපි හැඳුන්නේ ලෞතර ශාන්තිනායක අමාමේනි බුදුපියන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේ මැදුම් පිළිවෙත ආරම්භ වන්නේ. එනිසා වෙන්න අපේ හැඳුරුනේ අද මැදුම් පිළිවෙත කියන මාතෘකාව ඔබ හොඳට අහලා ඇති. නමුත් ඒ අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ අභ්‍යන්තරයේ සරලව ඔබට කියලා දෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. අද මාතෘකාව මැදුම් පිළිවෙත. අපේ හැඳුරුනේ
දෙරුවන් සරණයි හැම දෙනාටම. අපේ ගයන් සංදීප මහත්මයා FM දෙරණ ඉරිදා අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන වාසනාවන්ත කාරුණික පින්වතුනි, අදත් කාලීන ධර්ම සාකච්ඡාව තුළින් අපේ ගයන් මහත්මයා ඉතාමත් වටිනා කියන මාතෘකාවක් තෝරාගෙන ඒ මාතෘකාව ඔස්සේ යම්කිසි ධර්මාවබෝධයක් ලබා දීමට තමයි කටයුතු කරන්නට සූදානමින් සිටින්නේ. එනිසා ඉතාමත් වැදගත් මාතෘකාවක් සහ පුළුල් මාතෘකාවක් මැදුම් පිළිවෙත කියන මාතෘකාව. ලෝතුරා ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයේ නැමැති උත්තරීතර තත්ත්වයට පත් වුණේ මධ්‍යම ප්‍රතිපදාව තුළ කටයුතු කළ නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මේ මධ්‍යම ප්‍රතිපදාව ලෝකයාට හඳුන්වා දෙමින් මූලික වශයෙන් කොණ්ඩඤ්ඤ වප්ප බද්දී මහානාම අස්සජී කියන පස්වග තවුසන් හමුවේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන වැදගත්කම පිළිබඳව දේශනා කරලා ඒ තුළින් ලෝකයේ මිනිසුන්ට තමන්ගේ ජීවිත සකස් කර ගැනීමටත්, ඒ වගේම ඒ තුළින් අපි අවසානයේ බලාපොරොත්තු වෙන විමුක්තිගාමී වීම සඳහා, නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ මේ දේශනාවන් ඉදිරිපත් කරන්නට යෙදුණා. භාරතය තුළ පැවතිච්ච යම් යම් ක්‍රියාදාමයන් අරගෙන බැලුවට පස්සේදී එවකට භාරතය තුළ ජනප්‍රියම මාතෘකා බවට පත් වෙලා තිබුණේ මේ යෝග.
එමයයි.
ඒ තුළ අත්තකිලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ කියන යෝග දෙක, මේ අන්ත දෙක ඉතාමත් දැඩිසේ බ්‍රාහ්මණ සමාජය තුළ එල්බගෙන කටයුතු කරන්න යෙදුණා. ඉතින් මේ තුළින් බොහෝ දෙනෙක් බොහෝ ස්ථාන කරා ළඟා වෙන්නට උත්සාහ කරා. ලෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ තුලදී මේ කියන එම නැතනම් සිද්ධාර්ථ බෝධිසත්ව කාලය තුලදී මේ කියන අන්ත දෙකට පැමිණියා. නමුත් මේ අන්ත දෙකේ තමන් සොයන විමුක්තිය නැහැ කියන කාරණාව එතුමාට වැටහිච්ච නිසා තමයි මේ අන්ත දෙකෙන් මිදිලා තමන්ට යන්න පුළුවන් මාර්ගයක් සකස් කරන්නට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාවට පැමිණි. ඒ තුළින් සමාජයට සහ තමන්ට වැඩදායක මාර්ග කීපයක් උන්වහන්සේ ලෝකයට පෙන්වා දීලා තියෙනවා. එතකොට ගයන් මහත්තයා මේ මාර්ග කීපය අතරතුරදී උන්වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියලා.
එමයයි
මේ මාර්ග 8ක් පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් මේකට අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා කතා කරනවා. දැන් ඔය තුල අපි අරගෙන බැලුවහම මේ මැදුම් පිළිවෙතත් එක්ක අපි කටයුතු කරද්දී මේ මැදුම් පිළිවෙත මූලික වශයෙන් පුජ්‍යලේකුගේ නිර්වාණගාමි පැතිකඩට යොමු කරගන්න නම් අපි තුල තියෙන්න ඕන මූලික දැනුම. ඒ මූලික දැනුම බුදුදහමේ කොටස් තුනකට කැඩෙනවා. දැන් අපි මේක කොටසක් වශයෙන් ගත්තොත් ත්‍රි ශික්ෂා කියලා හඳුන්වනවා. ත්‍රි ශික්ෂා කියලා කියන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුන අරගත්තාම ඕනෑම කෙනෙකුට නිවන් දකින්න නම්, නිර්වාණගාමි වෙන්න නම් මේ කියන ත්‍රි ශික්ෂාව තමන් තුළ පැවතිය යුතුයි. සීලය, සමාධිය, ප්‍රඥා. අපි මුලින්ම සිල්වත් බවට පත් වෙන්න ඕන. ඒ සිල්වත් වුන් බවට පරිවර්තනය වීමේදී අපි තුල ගොඩනගෙන්න ඕන යහපත් ආකල්ප. අන්න ඒ යහපත් ආකල්ප ගොඩනගින්නේ කොහොමද? සීලය. අපි බලමු බෞද්ධයෙක් වුණාට පස්සේදී මේ බෞද්ධයාට නිත්‍ය වශයෙන් සීලයක් තියෙනවා, පංච සීලය කියලා.
එහෙමයි.
එහෙනම් අපි පංචසිල් සුරකින්න පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. මූලික කාරණාව. ඊළඟට අටසිල්, දහසිල්, ආජීවක අෂ්ටමක සීලය. මේ ආදී වශයෙන් ගත්තහම උපසම්පදා සීලය දක්වා, කෝටිය සංවර සීලය දක්වා සීල සමාදන් වීමේ හැකියාව තියෙනවා. ඉතින් සීලය කියන එක නිරන්තරයෙන්ම පුජ්‍යලයාගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා කටයුතු කරන්නේ. දැන් අපි වර්තමානයේ අරගෙන බැලුවොත් එහෙම සීල් සමාදන් වෙන එක ඉතාමත් වැදගත් කටයුත්තක් කියන එක අපි හැම කෙනෙක්ම දන්නවා. සෑම පොහොය දිනකම සීල් සමාදන් වෙනවා. සතර පෝයට සීල් සමාදන් වෙනවා. ඒ සීල් සමාදන් වෙන දවසට වෙනදා තියෙන හැඩහුරුකම් නෙමෙයි අපේ තියෙන්නේ. වෙනදා හැසිරෙන හැසිරීම් රටාව නෙමෙයි අපේ තියෙන්නේ. ඊට හාත්පසින්ම මිනිස්සු වෙනස් වෙනවා. ඒ වගේම බොහෝ සෙයින් ජීවිතේ හරි නිදහස් ස්වභාවයකට පත් වෙනවා. වගේම තමන් දන්නේම නැතුව ලොකු හික්මීමකට පත් වෙනවා.
ඉතින්
මේ සීලයේ තියෙන ප්‍රබලතාවය සීලය තුළින් තමයි අපි සමාධිය ලබා ගන්නට යන්නේ. සීලය තුළින් තමයි සමාධිය ලබා ගැනීමට යන්නේ. එතකොට සිල්වත් පුජ්‍යලයකට සමාධිගත වීමේ හැකියාව තියෙනවා. සිල්වත් පුජ්‍යලයකට සමාධිගත වීමේ හැකියාව තියෙනවා. දැන් අපි සමාධිගත වෙනවා කියලා කියන්නේ සිත එකඟ කරගන්නවනේ.
එහෙමයි.
සිත එකඟ කරගන්න පුළුවන් යම් කිසි අරමුණකට අපි හිත අරගෙන ගියාට පස්සේදී ඒ අරමුණෙහිම හිත තබා ගැනීම. ඒ අරමුණේ හිත තබා ගැනීම. දැන් අපි භාවනාව කියලා හඳුන්වන්නේ ඕකනේ. යම් කිසි අරමුණක් ගත්තට පස්සේදී ඒ අරමුණත් එක්ක හැපෙමින් ගැටෙමින් කටයුතු කරන ස්වභාවයට එතකොට සමාධිගත වීමේ හැකියාව අපිට තියෙන්න ඕන. දැන් මම යම් අරමුණක හින්නවා නම් ඒ අරමුණ මගේ අරමුණ ඉෂ්ට වෙනකම් මම ඒ අරමුණේ ඉන්න ඕන. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් මේකත් ඉතාමත් වැදගත්. ඊළඟට ප්‍රඥාව. දැන් සිල්වත්කම තිබුණත් සමාධිගත වුණත් ප්‍රඥාව නැති වුණොත් එහෙම මේක තේරුම් බේරුම් කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බොහෝ දෙනෙකුට ඌනෑම වැඩ කටයුත්තක් හොඳ මිනිස්සු හොඳ වැඩ කරනවා. හොරු හොරකම් කරනවා. සමහර මිනිසුන්ට උදව්වක් කරන්න පුළුවන් යමක් හිතල මතල කටයුතු කරලා. ඒ වගේම සමහර මිනිසුන්ට කරදරයක් කරන්නත් පුළුවන් හිතල මතල කටයුතු කරලා. ඒ නිසා ප්‍රඥාව කියන එක වැදගත්. ප්‍රඥාව තුළින් සිද්ධ කරන්නේ මේ කරන කාරණා හරියට තේරුම් බේරුම් අරගෙන නියම කාරණාවට නියම දේට හිතගත යොමු කිරීම තමයි ප්‍රඥාව තුළින් අපි සිද්ධ කරන්නේ. ඉතින් එහෙම අරගෙන බැලුවහම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුද්ධ දේශනාව තුළදී ගයන් මහත්තයා කැඩෙනව කොටස් තුනකට.
එහෙමයි.
කොටස් තුනකට කැඩෙනවා. ඒ කොටස් තුන තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනේ ගමන් කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉතින් කොහොමද මේක ගමන් කරන්නේ සීල කියන කොටසට අයත් වෙනවා අර මම මුලින් මතක් කරපු අංග 8න් සීලය කියන අංගයට පළවෙනි අංගයේ හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස් තුන සීලය කියන කොටසට අයත් වෙනවා
එහෙමයි
සමාධිය කියන කොටසට අයත් වෙනවා ගයන් මහත්තයා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස ඒ වගේම ප්‍රඥා කියන කොටස අයත් වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. අපි දැන් මේ කාරණාව ටිකක් පුළුල්. ඒ පුළුල් වුණත් අපි කෙටියෙන් Tamanට තේරෙන විදියට අපිට තේරෙන විදියට මේ පිළිබඳව පුංචි අධ්‍යනයක නිරත වෙමු. මුල්ම කාරණාව සීලය. සීලය කියන්නේ අපි සිල්වත්ව කටයුතු කිරීමනේ. සම්මා වාචා. එන යම්කිසි පුජ්‍යලයක සිල්වත් වෙන්නේ කොහොමද වචනේ? වචනයෙන් අපිට සිල්වත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි යහපත් වචන කතා කිරීම තුළින්, ප්‍රිය වචන කතා කිරීම තුළින්, අප්‍රිය වචන කතා නොකිරීම තුළින් වචනය භාවිතා කරගෙන සිල්වතුන් බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙනවා. ඒකයි වචනයේ තියෙන වැදගත්කම. ඒ වගේම අපි දන්නවා දැන් වචනය තුළින්නේ දැන් අපි සිල් සමාදන් වෙන්නෙත් වචනයෙන්නේ. එනිසා හොඳ වැඩ කරන්න ලැබෙන අවස්ථාවවලදී වචනය කියන එක ඉතාමත් වැදගත්. දැන් ලෝතුරා ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට ධර්මීය දේශනා කළේ වචනයෙන්නේ. ඒ වචන අමා පැන් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. සෙත් පිරිත් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් උන්වහන්සේගේ දේශනා වෙන්න පුළුවන්, සූත්‍ර දේශනා වෙන්න පුළුවන්, විනය දේශනා වෙන්න පුළුවන්. මේ මුන කාරණාවක් අරගෙන බැලුවත් මේ වචනය නිසා වචනයෙන් මුළු ලෝකයේම සන්තුට්ටියට පත්වෙච්ච අවස්ථාවන් සතුටට පත්වෙච්ච අවස්ථාවන් සතුටින් පිනාගිය අවස්ථාවන් ප්‍රයෝජනවත් කරගත්තු අවස්ථාවන් අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා බුදුහාමුදුරන්ගේ වචන තුලින් සම්මා වාචා කියලා සඳහන් කරේ ඒකයි යහපත් වචන අපි කතා කරන්න ඕන සම්මා කම්මන්ත ඊළඟට යහපත් කර්මාන්ත අපි තුල තියෙන්න ඕන යහපත් ක්‍රියා අපි කරන හැම දෙයක්ම හොඳ ක්‍රියාවවට පරිවර්තනය වෙන්න ඕන අපේ දෑත දෙපය වෙහෙසලා අපි මේ ශරීරාංග වෙහෙසලා සිද්ධ කරන හැම කරුණක්ම යහපත් කරුණු බවට යහපත් ක්‍රියා බවට පරිවර්තනය වෙන්නේ. ඒ තුලින් තමන්ටත් අනුන්ටත් හිතකර හොඳ දෙයක් බවට පත් වෙන්න ඕන. සම්මා ආජීව යහපත් දිවි පෙවැත්ම. අපි සමාජය හොඳින් ජීවත් වෙනවා නම් හැමෝම කියනෝනේ අර මිනිස්සයකින් කාටවත් කරදරයක් නැහැ. බොහොම හොඳ මිනිස්සෙක්. මිනිස්සයා කාටවත් කරදරයක් නැති වෙන විදිහට තමයි මේ සමාජය ජීවත් වෙනවා කියලා. දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවන චරිතය අරගෙන බැලුවට පස්සේදී උන්වහන්සේගේ චරිතය තුළින් කාටවත් කරදරයක් හිංසාවක් වුණේ නැහැ. ඒ නිසා බොහොම වටිනා වැදගත් කාරණාවක් තමයි සිද්ධ වුණේ. මේ සීලය කියන කොටස් තුනට ආවට පස්සේ මම මේ කෙටියෙන් විස්තර කරන්නේ සම්මා වාචා යහපත් වචනය සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම කියන කාරණා තුන මූලික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දිනනවා. ඊළඟට සමාධිය. සමාධියට එනකොට ගයන් මහත්තයා මේක සම්මා වායාම වේ යහපත් වෑයම. අපි උත්සාහයක නිරත වෙනව නම් ඒ උත්සාහය යහපත් දෙයක් සඳහා වෙන්න පුළුවන්. ඒකයි අර මම මුලින්ම සඳහන් කරේ හොරෙක් හොරකම් කරන්න උත්සාහ කරන්න පුළුවන්. එතකොට ඒ හොරාට ඒක යහපත් උත්සාහයක් වෙන්න පුළුවන්. හැබැයි සමාජයට ඒක අයහපත් උත්සාහයක් වෙනවා. ඒ නිසා ඒ උත්සාහයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ උත්සාහයෙන් වෙන්නේ සමාජයට කරදරයක් වීම එකයි. තමන්ගේ හිත හදාගන්න උත්සාහ කරනව නම් ඒක ගොඩක් වැදගත්. හිත කඩාගන්න උත්සාහ කරනව නම් ඒක ඒතාවත් භයානකයි. තමන්ගේ ජීවිතේ ඉදිරියට පවත්ව ගන්නයි උත්සාහය ඒකනේ. ජීවත් වෙන්නනේ අපි මේ උත්සාහ කරන්නේ හැමදේම කරලා. ඒ ජීවත් වෙන්න ගන්න උත්සාහය ඉදිරියට අරගෙන යන්න පුළුවන් නම් කෙනෙකුට ප්‍රශ්න ගැටලු හැලහැප්පිලි මේ ඔක්කොමත් එක්ක ජීවිතේ විඳින්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. මේක විඳවන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් මගේ ජීවිතේ කරදරයක්, මගේ ජීවිතේ මහා හිංසාවක්, මගේ ජීවිතේ මටම පීඩාවක්, ඒ නිසා මං ජීවිතේ නැති කරගන්න යමක් කරනවා කියලා ඒ පැත්තට උත්සාහ කරොත් මොකද වෙන්නේ? දෙපැත්තටම ගැටලුවක් බවට පත් වෙනවා. ඉතාමත් වැදගත් හොඳ දෙයකට අපේ හිතගත යොමු කරගන්න මේ සිහිය පිහිටවා ගැනීම තුළදී. සම්මා සති සිහිය පිටවා ගැනීම. සම්මා සති යහපත් සිහිය. යහපත් සිහිය අවශ්‍ය අපිට ඕනෑම දෙයක් කරද්දී. දැන් අපි ගොඩ දෙනකොට නැත්තෙම අපේ පින්වතුන්ට අඩුවෙන්ම තියෙන යහපත් සිහිය. ඉතින් අපි සිල් සමාදන් වුණාට පස්සේදී අපි සිල් ගත්තු අය කියලා සිල් සමාදන් වෙච්ච අය කියන එක මතක තියෙන්න ඕන.
එහෙමයි.
බොහෝ දෙනෙකුට අමතක වෙලා යනවා. එහෙම නැත්නම් අපි බෞද්ධ දර්ශනීය අධහන බෞද්ධ දර්ශනීය කටයුතු කරන බුදුහාමුදුරුවන්ගේ සිව්වනක් පිරිසේ ගෝලියෝ කියන එක අපිට මතක තියෙන්න ඕන. ඒක අපිට අමතකයි. දැන් ඒක බොහෝ තැන්වලදී අමතක කරලා වැඩ කටයුතු කරන තැන් තියෙනවා. හොඳට හිතලා බලන්න පින්වත්නි ඔබ මේ දේශනාව අහගෙන ඉන්න අතරතුරදී එහෙම උන් නැද්ද කියලා ඔබේ ජීවිත කාලය තුළදී ඔබ මේ සම්මා සතිය යහපත් සිහිය කොහෙද පවත්වාගෙන හිටියේ? බෞද්ධයෙකුට ගැළපෙන සියලුම ක්‍රියාදාමයන්ද මේ වෙනකන් ඔබ කරලා තියෙන්නේ. එතකොට පංචශීල ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, අටසිල් ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. ඔය ප්‍රතිපත්තිය කොච්චර කඩලා තියෙනවද? ශික්ෂාපද කඩලා තියෙනවද? යහපත් සිහියක් තිබුණා නම් අපි හිතමු අතේ මදුරුවෙක් වැහුවට පස්සේ දිගයන් මහත්තයා මදුරුවට පහර දෙන්න හදනවා නම් සිහියට එන්න ඕන මම බෞද්ධාගමිකයෙක්. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා මේ සිවුන් දේවල් පවා යහපත් සිහියක් තියෙනවනම් මතකයට එන්න ඕන. අඩුමතරමේ කුඩේ අරගෙන ගියාට පස්සේ කුඩේ ගේන්න මතක නැත්තම්, බෑග් එක අරගෙන ගියාට පස්සේදී බෑග් එක ගේන්න මතක නැත්තම්, කොළයක් අරගෙන ගියාට පස්සේ කොළේ ගේන්න මතක නැත්නම්, එතකොට අපි සිහිය කොහෙද බලන්න පවත්වාගෙන තියෙන්නේ? බොහෝ දෙනෙකුට ওই ගැටලු ඇති වෙනවා. හැබැයි මදුම් පිළිවෙතේ ගමන් කරද්දී යහපත් සිහිය අපිට තියෙන්න ඕන. සම්මා සමාධි එනං ඉතාමත්ම යහපත් සමාධිගත සිතක් අපිට පිහිටලා තියෙනවා. අරමුණක් ගත්තනම් අරමුණේම අපි කටයුතු කරන්න ඕනේ. අරමුණු වෙනස් කරන්න හොඳ නැහැ. දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්න ගැටළු වෙලා තියෙන්නේ තමන්ගේ අරමුණු වෙනස් කරන්න
කියන්නේ.
අරමුණු මේ අද තියෙන එක නෙවෙයි හෙට, මේ හිතන එක නෙවෙයි තව ටික වෙලාවකින්, ටිකක් වෙලා යනකොට ඒක වෙනස් වෙනවා. අර වෙනස් වෙන එක ලෝකයේ තියෙන ස්වභාවය තමයි. නමුත් අරමුණක් ගත්තාම සමාධිගත වුණාට පස්සේදී ඒ අරමුණ වෙනස් කරොත් එහෙම මොකද වෙන්නේ? අපිට නිශ්චිත එකෙල්ලේ පිහිටන්න බැරි වෙනවා. ඒක නිසා යම්කිසි දෙයක් අරමුණක් ගත්තට පස්සේදී අරමුණේ අපේ තියෙන්න ඕනේ. ඒකට කියනවා සම්මා සමාධි කියලා. ඊළඟ කොටස ප්‍රඥාවට අයිති වෙන. දැන් සීල සමාධි කියන කොටස් දෙකෙන් අපි කතා කරා ප්‍රඥාව කියන කොටසට. ප්‍රඥාව කියන කොටසට අයත් වෙනව ගන්න ගයන් මහත්තයා වැදගත්ම දෙක මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා දිට්ඨි කියන්නේ නිවරදි දැකීම. නිවරදි දැකීම තියෙනව නම් ලෝකේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්නට පුළුවන්කම තියෙනවා. දකින හැමදේ පිළිබඳව නිවරදි විශ්වාසයක් ගොඩනගා ගත්තොත් එහෙම අපිට පුළුවන් අපේ ජීවිතේ වාසනාවන්ත කරන්න. අපි දකින්නේ යම් කිසි දෙයක් මොකද්ද අපි දකින්නේ? ඒ දකින්නේ ඇත්තමද කියලා අපි බලන්න ඕන. ඇත්තම නම් දැන් ඒහි පස්සිකෝ එන්න බලන්න, හොඳනම් මේක පිළිගන්න කියලායි බුදුහාමුදුරු දේශනා කළේ මේ ධර්මයේ. එනිසා ධර්මය අපි දැක්කා. ධර්මය තුලින් අපිට යහපතක් සිද්ධ වෙනවා. එහෙනම් සම්මා දිට්ඨි. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරණං. බුදුහාමුදුරු හැර සරණක් පිටක් නැත්තම් සම්මා දිට්ඨි යහපත් දැකීම තුළින් බුදුන් වහන්සේ විතරයි දකින්න පුළුවන්කම තියෙන්නේ. බුදුන් වහන්සේ දැක්කට පසුව වෙන ශාස්ත්‍රවරයෙක් දැකීමේ අයිතිය නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට ඔහු පරිවර්තනය වෙනවා. එහෙනම් ධර්මය නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ යම් කිසි කෙනෙක් දැක්කට පස්සේදී ඒ සීසත් ධර්මය සරණ යා යුතුයි. ඒ සරණ ගිහිලා සීසත් ධර්මයෙන් පිටස්තරව වෙනත් යම් කිසි දර්ශනයක් එක්ක යනවනම් ඔහු සම්මා දිට්ඨී ඉන්න පුජ්‍යලෙක් නෙවෙයි, යා මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙනවා. එහෙනම් සංඝරත්නය කෙරෙහිත් එහෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පරිවර්තනය වුණොත් එහෙම සංඝරත්නයේ පිළිබඳව තියෙන අචල විශ්වාසය, ඒ සද්ධාව නැති වුණොත් එහෙම ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟට සම්මා සංකප්ප, යහපත් ආකල්ප අපි තුල තියෙන ඕනේ. දැන් ආකල්ප සංවර්ධනය තුළින් තමයි පුජ්‍යලයා ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මොනතරම් මුදල් තිබුණත්, මොනතරම් වස්තුව තිබුණත්, මොනතරම් බලයක් තිබුණත් හොඳ ආකල්ප පුජ්‍යලයෙක් තුල නැත්තම් ඒ පුජ්‍යලයාගෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ.
එහෙනම්
යහපත් ආකල්පයි අපි නිර්මාණය කරන්නේ. එහෙනම් යහපත් ආකල්ප තුළින් අපි හිතමු අපි පුංචි කාලේ දහම් පාසලේදී ඉගෙන ගන්න ඕන කියන මහත්තයා, මම සතුන් නොමරමි, අපි සතුන්ට කරුණාව දක්වමි, ඒ වගේම මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම මව්පියන්ට උපස්ථාන කරමි, අපි බොදු දරුවෝ වෙමු, හොඳ ළමයි වෙමු, මෙන්න යහපත් ආකල්ප ටිකක් ගොඩනැගුණා. මේ ආකල්පත් එකයි අපි වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. නැත්නම් අපි කෙනෙක් තලාපෙලා දාන්න, ඒ කෙනාව විනාශ කරන්න මේ වගේ ආකල්ප වලට આવොත් එහෙම අපිට මේ කියන ආරෂ්ඨාංගික මාර්ගයේ නිවර්දි පැතිකඩ ජීවත් වෙන්න බැරි වෙනද? වර්තමාන සමාජයේ වෙලා තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය දන්නවා, මෙදුම් පිළිවෙතේ යා යුතු බවත් දන්නවා. නමුත් මේක හරියට ක්‍රියාත්මක නොකරන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක හරියට බෞද්ධ දර්ශනය තුල කටයුතු කරන අයට සිතියමක් වගේ. සිතියමක් දෙන්නේ ගයන් මහත්තයා යම් කිසි තැනකට යන්න. ඒ තැනට ගියා යන්නේ සිතියම උපයෝගී කරගෙන. දැන් මේ යන්නේ නිර්වාණගාමි වෙන්න නම් සිතියමක් දීලා තියෙනවා බුදුහාමුදුරුව අපිට. මාර්ග 8ක් පෙන්වලා තියෙනවා. මේ මාර්ග 8 හරියට ගමන් කරොත් එහෙම පාර වරදින්නේ නැහැ. ඒක නිසා අපි නොනවති, ඒ කියන්නේ අර මුලින් මං මතක් කරේ ඇද නැති මගකී අපි තෝරා ගත යුත්තේ, නොනවති යන්න සම්බුදු ඕවදන් මැත්තේ. මතුවෙන කිලිටි සිතුවිලි අතුගා චිත්තේ ලෝතුරු අමා සුව විඳ සැනසිය යුත්තේ. එකයි අපි මූලික වශයෙන්ම ආරම්භයේදීම සඳහන් කළේ. නිසා ඇද්ද නැතිව මේ මාර්ගයේ හරියට ගියොත් ආරෂ්ඨාංගික මාර්ගය තුළින් පුජ්‍යලයට යන්න පුළුවන් උපරිම තැනකට. ඒ නැත්තම් අපි නොයෙකුත් පුදු පූජාවන් පවත්වමින් ආමිස පූජාව තුළම ඉඳගෙන අපිට අපල අරකයි මේකයි කිය කී හිටියොත් එහෙම අපිට අපේ අවශ්‍ය තැනට යන්න බෑ. පන්සිල් රැකීමම යම් කිසි පුජ්‍යලයකට වැදගත් වෙනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඉදිරියට හොයාගෙන යන්නට.
එම පැම්දුරණේ මෙදුම් පිළිවෙත කියන මාතෘකාවේදී පූර්ව අර්ථකථනයේ තමයි අපි විනීත පොඩි හම්දුරන් මෙලෙසින් මේ මාතෘකාවට එකතු කරනු ලැබුවේ. අපි හම්දුරන් වහන්සේ සඳහන් කරනවා ලෞතර ශාන්තිනේ කමාමෙනි බුදු පියාණන් වහන්සේ කාමසිකල්යාණ යෝගයේ සහ අත්තිකල මතාණ යෝගයේ මේ අන්ත දෙක අතර මෙදුම් පිළිවෙත කියන මාතෘකාවත් එක්ක අපි හම්දුරනේ ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ යම් සිටියම අපිට මාර්ගයන් අටක් අපිට පෙන්නු කරලා දුන්නා නම් ඒ මාර්ගයන් අටෙහි ගමන් කරනවා වෙනුවට අද ආපස්සට ගමන් කිරීමක් තිබෙනවා දෝයි කියලා වර්තමාන සමාජය අපට ඇඟිනවා. අපි හැමදෙන්නේ මේ වෙලාවේ නිවසේ ඉන්න ආදරණීය තාත්තට වෙන්න පුළුවන්. ආදරණීය අම්මට වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහනේ යන ගමන් මේ වෙලාවේ FM දෙන අසපු ධර්ම සාකච්ඡාව අහනවා වෙන්න පුළුවන්. වර්තමානයේ මැදුම් පිළිවෙත කියන මාතෘකාවේදී වැදගත්ම දෙයක් වෙලා තියෙනවා මේ තීන්දු තීරණ ගැනීම. ගෙදර ඉන්න අම්මට කොහොමද මේ දේ වැදගත් වෙන්නේ? ගෙදර ඉන්න තාත්තට කොහොමද වැදගත් වෙන්නේ? ගෙදර ඉන්න දුවට පුතාට කොහොමද තීන්දු තීරණ ගැනීමේදී මැදුම් පිළිවෙත වැදගත් වෙන්නේ අපේ අම්තරනේ?
ඔගෑන් මහත්තයා මේ වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. අපි මේ කරුණේදී ටිකක් හිතන්න ඕන කියන්නේ දැන් අපි දන්නවා දැන් මධ්‍යම ප්‍රතිපදාව තුළ කටයුතු කිරීම තුළින් අපිට යම් කිසි විමුක්තියක් ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව අපි හොඳාකාරවම දන්නවා.
එහෙමයි.
නමුත් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් ඔය වර්තමාන සමාජය තුළ ගෙවල් දොරවල් වල ඇති වෙලා තියෙන අඩදබර, ඒ වගේම දරුවෝ දෙමව්පියෝ අතර ඇති වෙලා තියෙන සහෝදර සහෝදරියන් අතර ඇති වෙලා තියෙන අඩදබර, ඒ වගේම රටවල් අතර ඇති වෙලා තියෙන අඩදබර, ඒ වගේම පක්ෂ අතර ඇති වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ ස්ථාන අතර ඇති වෙලා තියෙන අඩදබර. දැන් වැඩිපුර ගත්තොත් එහෙම ගම් දෙකක් ගත්තොත් ගම් දෙකේ අය බොහෝ දුරට අසමගි. මේක තමයි වර්තමාන ස්වභාවය. ඇයි මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ? අසීමිත ආසාවන් පසුපස ගමන් කිරීමයි. අසීමිත ආසාවන් පසුපස ගමන් කිරීම තුළින් අපි හොයාගත්තු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක අපිට පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. සිද්ධාර්ථ චරිතය අරගෙන බැලුවට පස්සේදී සිද්ධාර්ථ චරිතයේ එක පැත්තක් අපි ගමුකෝ කාමසුකල්ලිකාණු යෝගිය.
එහෙමයි.
කාමසුකල්ලිකාණු යෝගිය තුළදී රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා තුන ලැබුණා. ඒ වගේම යසෝදරා දේවිය ලැබුණා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා ඔහුට මේ වර්තමාන ජන සමාජය තුළ තියෙන යම් යම් කාරණා සියල්ලක්ම පාහේ ඔහුට ලැබුණා. දැන් අපි සිද්ධාර්ථ බෝධිසත්වෝ අරගෙන බැලුවහම සිද්ධාර්ථ කුමාර කාලය තුළදී දැන් අපි දැකලා තියෙනවා නේ ගිහිගෙයි කලකිරිලා යන අවස්ථාවේදී නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැක්ක කියලා.
එහෙමයි.
එතකොට මේ නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැක්කේ Taman ගේ රජමාලිගාව තුළදී. වර්තමානයේ තුළ තියෙන නයිට් ක්ලබ් ටික, එව නැත්තම් වර්තමානයේ තරුණ තරුණියෝ හොයාගෙන යන ඔය නොයිකුත් ආකාරයේ තියෙන සමාජ ශාලා, දැන් මේ තුල තියෙන්නේත් මොකද්ද? මේකමනේ. දැන් එය සමහරක් අවස්ථාවන් වලදී අභිභවා ඉක්මවා යන්නට උත්සාහ කරන තැන් තියෙනවා. නමුත් බලන්න මෙතන දැන් ඕනෑම පුජ්‍යලයක ධනය හොයනවා සැප විඳිනවා. දැන් මට ගයන් මහත්තයා අපි හිතලා බලමුකෝ, සල්ලි හොයලා මුදල් හොයලා ඇති වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා? නෑ. එහෙනම් අසීමිත ආසාවන් පසුපස හඹා යාම තුළින් ඒ ඇතිවෙච්ච ආසාවන් සන්තර්පණය කරගත්තු කෙනෙක් තවමත් අපිට හොයාගන්න බෑ. දැන් අපි දන්නවා කෝටිපතියෝ අරගෙන බැලුවොත් එහෙම කෝටිපතියෝ තවමත් මුදල් හොයනවා. හැබැයි සැපයක් ඒගොල්ලෝ විඳලා නෑ. එතකොට දැන් ඕකම තමයි සිද්ධාර්ථ චරිතය තුළ එතුමාට ලැබිච්ච සියලු දේවල් ඇතෑරලා මේ සැප විඳිනවා කියලා දැන් අපි ගිය සතියේත් මතක් කරානේ. දුප්පත් මිනිස්සු හිතනවා පොසත් මිනිස්සු සැප විඳිනවා කියලා. පොසත් මිනිස්සු හිතනවා Taman සැප විඳිනවා කියලා. ඉතින් මේක මේ ආරෂ්ඨාංගික මාර්ගය හරියට තේරුම් ගත්තා නම් මේක බොහොම ලස්සනට පැහැදිලි වෙනවා අපි හැම දිනටම. ඒක නේද? හැබැයි ඒ අය තාම තෘප්තිමත් නැහැ. දැන් වර්තමාන සමාජය අපිට හොයලා කියන්නකෝ තෘප්තිමත්ම කෝටිපතියා කවුද කියලා. එහෙම කෙනෙක් නැහැ. සැප විඳින කෝටිපතියා කවුද කියලා? නෑ, එහෙම කෙනෙක් නෑ. සැප කියලා කියන්නේ මොකක්ද? බොහෝ දේවල් අපි ෂෙයා කරලා දාලා දන්නේ නෑ, දැක්කේ නෑ, උනේ නෑ වගේ ඉන්න කාරණාවක්නේ. දැන් නිවන් දකින්න කියන එක ඒක තේරුම් ගන්න අමාරු දෙයක්නේ. එතකොට අපිට ඕනෑම දෙයක් දරා ගැනීමේ උපාදානීය තුලින් අපිට ඈත් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් කෝටිපතියෙකුට උනත් පුංචි කැටලුවක් උනාට පස්සේ මොකද වෙන්නේ? වෙන පාඩුවයට දැනෙනවා. එතකොට කොහොමද එයා සැප විඳලා තියෙන්නේ? ඊළඟට දුක් විඳින මිනිස්සු අත්තකිලමතානුයෝගය හරහා යම් කිසි කෙනෙක් සැප ලබලා තියෙනවද? යම් කිසි කෙනෙක් සැප ලබලා තියෙනවද? යම් ඔය වර්තමාන සමාජය වෙලා තියෙන්නේ කාමසුකල්ලිකානුයෝගයේ අවසානයේ අත්තකිලමතානුයෝගය බවට පත් වෙලා
තියෙනවා. එහෙමයි.
ඒකයි වෙලා තියෙන්නේ. නමුත් භාරතය තුළ දුන්නේ අන්ත දෙකක්. ශරීරයට සැප දීපු කට්ටිය සැප දුන්න දිගටම, දුක් දීපු කට්ටිය නිතරම දුක් දෙන්න පටන් ගත්තා. දැන් බඩ පිටේ ඇලෙන්න, ඔළුව අත ගැව්වහම හම ගැලවිලා එන්න, කෙස් ගැලවිලා එන්න, ගැඹුරු නිදක් වගේ ඇස් දෙක දකින්න, කලන්තේ හැදිලා බිමට වැටෙන්න, මේ කියන ආහාර අනුභවයෙන් පවා තොර වෙච්ච ජීවිතයක් අත්තකිලමතානුයෝගය තුළදී සිද්ධ කරේ. නමුත් වර්තමානයේ තුළදී සිද්ධ වෙලා තියෙන්නේ කාමසුකල්ලිකානුයෝගයේ වැඩිකම නිසා, සැප විඳීම වැඩිකම නිසා පුජ්ජලියෝ දුක්කට පත් වෙලා තියෙනවා. එහෙනම් ඕක දැන් අපේ පින්වතුන්ට හිතන්න පුළුවන්, හාමුදුරුවෝ මෙහෙම කියනකොට මේක ඉතින් පොසත් මිනිසුන්ට විතරයි මේ කතාව කියන්නේ කියලා නෑ. දුප්පත් මිනිස්සු ගත්තොත් එහෙම බලන්නකෝ, ඒ අය මොකද උත්සාහ කළ තියෙන්නේ? මුළු ජීවිත කාලය පුරාවටම උත්සාහ කළ තියෙන යමක් ගොඩනගන්ටනේ. ගොඩනගාගත්තු දෙයකින් ජීවත් වෙන්න කවදාවත් උත්සාහ කළා නෑ. ගොඩනගාගත්තු දෙයකින් ජීවත් වෙන්න අපේ පින්වතුන් උත්සාහ කළා නෑ. හැම ජීවිත කාලයේ පුරාට උත්සාහ කළ තියෙන යමක් ගොඩනගෙන මැරෙන්න මොහොතක් හරි තියලා තව කීයක් හරි හොයා හම්බ කරලා ඒකින් යමක් ගොඩනගා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ජීවිතේ විඳීම සහ විඳවීම කියන දෙක අතර තියෙන වෙනස උන්ට අත්පත් කරගන්න බෑ, හොයා ගන්න බෑ. ඒක නිසා අද සමාජයේ තීන්දු තීරණ අරගනිද්දී වචනය තුලින් ගැටලු ඇති වෙන්න පුළුවන්.
එහෙමයි.
සම්මා වාචාව කියන එක, සම්මා වාචා අද බොහෝ දුරට නැහැ. හරිම අඩුයි ගයන් මහත්තයා සම්මා වාචා. ඒ අපිට නිතර දෙවේල දකින්නට ලැබෙන්නේ දැන් විහාරස්ථාන වැඩිපුර ඉදි වෙනවා කියලා අපිට පේන්නේ නැහනේ. එතකොට අපිට පේන්නේ දැන් වර්තමානයේ එනකොට පොලිසිය ඇති වෙනවා.
එහෙමයි.
ඊළඟට බන්ධනාගාර වැඩි වෙනවා. ওই වගේ දේවල් තමයි වැඩි වෙන්නේ රටේ. එහෙම වැඩි වීගෙන යනකොට යහපත් වචනය නැති නිසානේ මේක වෙන්නේ. එතකොට යහපත් වචනයක් තිබුණා නම් ඕක වෙන්නේ නැහැ. එතකොට නිවස තුල වැඩිපුරම අඩදබර බවට පරිවර්තනය වෙන්නේ මේ යහපත් වචනය අපි තුල නැති නිසා. නිසා අද පුජ්‍යලයා පුජ්‍යලයට ආදරය කරන්න තේරෙන්නේ නැහැ.
එමයයි.
ආදරය තුල තියෙන්නේත් ගයන් මහත්තයා ආත්මාර්ථකාමීත්වය. පැහැදිලි ආත්මාර්ථකාමීත්වය තියෙන එක සමහර අය ආදරය කරන්න බයයි. ආදරය කරන්න බයයි කියලා කියන්නේ තමන් අභිභවා ඉක්මවා යයි කියන කාරණාවත් එක්ක එතෙන්ට එන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ කරුණේදී පැහැදිලිවම තීන්දු තීරණ ගැනීමේදී අපි හැම කෙනෙකුටම මධ්‍යස්ථ ස්වභාවයෙන් ඉඳගෙන තීන්දු තීරණ ගන්න පුළුවන්කම තියෙනවා නම් ඉතාමත් වැදගත්. දැන් මේ අත්තකිලමතානුයෝගයේ තිබුණ කියලා ඒකත් සිද්ධාර්ථ තාපසය ඇතෑරියා. කාමසුකල්ලිකානුයෝගයේ තිබුණා ඒකත් ඇතෑරියා. ඉස්සෙල්ලා ඒක ඇතෑරියා. ඊළඟට දෙවෙනිවට ශරීරයට දුක් දීම ඇතෑරියා. ඒ දෙකම ඇතෑරලා තමයි මේ මැදුම් පිළිවෙතේ ගමන් කරේ. හැබැයි මේකට සමාජය කැමති වුණේ නැහැ. පස්වග තවුසෝ ඔවුන් එක්ක හිටියා. එතුමා එක්ක හිටියා. ඉඳලා මේ අන්ත දෙක තුල තමයි කටයුතු කරේ. මේ අන්ත දෙක තුල කටයුතු කරද්දී මේ අන්ත දෙක ගැලපෙන්නේ නැති නිසා පස්වග තවුසෝ ඇතෑරලා බෝසත්ත්වෝ එළියට වැඩම කරා.
එමයයි.
ඒ වෙලාවේදී පස්වග තවුසන් තීරණය කළා කවදාවත් මෙයාට විමුක්තියක් හොයාගන්න බැහැ කියලා. නමුත් සමාජයේ මොනතරම් ගැරහීමකට ලක් වුණත් අපිට පුළුවන්කම තියෙනවා හොඳ දේ ඇගයන්න, තනියෙන් හරි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තාත්ත කෙනෙක් කියලා. ඉතින් කියන්න පුළුවන් අපි මේ උත්සවයකට සම්බන්ධ වුණාට පස්සේ ඉතින් අපේ හාමුදුරනේ ටිකක් පාවිච්චි කරේ නැතුනොත් මාව කැපෙන්න පුළුවන් යාළුවන්ගෙන් කියලා.
එහෙමයි.
ඒ නිසා මේ යාළුව අතර කැපී පෙනෙන්න සහ රැඳෙන්න මම මේක ගන්නවා කියලා නෑ. ගන්න නැත්තම් ගන්නෑම තමයි. මත්ද්‍රව්‍ය පානය කරලා කැපී පෙනෙන්න පුළුවන් නම් සමාජයේ කැපී පෙනෙන පුජ්‍යලෝ මොනතරම් දේවල් නොකරයිද ගයන් මහත්තයා? ඒක නිසා අපි හිතන්න ඕන දැන් මෙතන තමන්ට තමන්ගේ නිශ්චිත වශයෙන් අරමුණ තබා ගැනීමට බැරිකම තියෙනවා. නිශ්චිත අරමුණක් තබාගෙන තමන්ට ඉලක්කයක් කරා ගමන් කරන්න බැරිකම නිසා තමයි තමන් මේ නොහිතනා පැතිකඩකට, කරදරයකට වැටෙන්නේ. ඒ තුලින් ඇති වෙන්නේ පවුලේ අඩදබරයි. ඒ තුලින් පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. හැබැයි මේවා කියවන්න ඕන. දැන් වර්තමානයේ ඉන්න අම්මලා කියවන්නේ නැහැනේ, තාත්තලා කියවන්නේ නැහැනේ. කියවන්නේ නැහැ ගයන් මහත්තයා, කියව ගන්නවා. කියව ගන්නෙ තමන් දන්න දේවල්ම විතර. එනිසා ඒ තුළට මේ එන බෞද්ධ දර්ශනය තුළ තියෙන බොහෝ වැදගත් කාරණා තමන්ගේ ජීවිතයට ගන්නවනං, මේ දේශනාවලට සම්බන්ධ වෙනවනං, ඇහුම්කන් දෙනවනං, මේවා නිරාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා ගැන් මහත්තයා.
අසබෝ ධර්ම සාකච්ඡාවේ තිබෙන විශේෂත්වයන්නේයි මැදුම් පිළිවෙත කියන මාතෘකාව ආරම්භ කරන විට ඔබ කල්පනා කරන්නට ඇති මේක අපි අහලා තියෙන බෞද්ධ පොතපතෙන් දැනගෙන තියෙන මාතෘකාවක් කියලා. නමුත් ඒ දැනගෙන තියෙන මාතෘකාව ඇතුළේ අපි නොදන්න කරුණු කාරණා කොයිතරම් තිබෙන්න පුළුවන්ද? ඒ තමයි අපාද FM දෙන අසපු ධර්ම සාකච්ඡාවෙන් ඔබට විග්‍රහ කරන්නේ. හාමුදුරනේ, ඔබ වහන්සේ සඳහන් කළා මේ කාරණය, සැපේ කියන දේ ගත්තාම මුදල් මත අපේ සැපේ තියන්නේ. සමහර වෙලාවට මම මේ මොහොතේ ගත කරන්නේ සතුටින්න, මම මේ ලබන්නේ සැපයක්. නමුත් අපි හාමුදුරනේ, අපි හොඳින්ම දන්නා කරුණක් තමයි මේ ලෝක ගෝලයේ කැරකිලා යන්නේ ආපස්සට. හාමුදුරනේ, වර්තමානයේ ගත්තොත් එකිනෙක අතර අඩදඹර ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. පුංචි බයක් තියෙනවා අනාගතේ එක්කෙනෙක් ජීවත් වෙන්න තව කෙනෙක් ඝාතනය කරලා ඔහුගේම මස් අනුභව කරයිද කියලා. මේ යන වර්තමාන රටාව දිහා බලපුවාම එන අපේ හාමුදුරනේ, අපට යම්කිසි තැනක වැරදුනා. ඒ වැරදුණු තැන ඔබ වහන්සේ අද පෙන්වා දෙන්නේ කොහොමද?
ඔගයන් මහත්තයා, දැන් අපි මේ බෞද්ධ දර්ශනයේ තියෙන වැදගත්ම කොටස් ටික අපි හිතලා බැලුවොත් එහෙම වැරදුනාට පස්සේදී අපේ ජීවිතය හදාගන්න ලේසි.
එහෙමයි.
ධර්මය වුණත් බොහෝ පිරිසක් වැළඳගන්නේ වැරදුනාට පස්සේ.
එහෙමයි.
Tamanට දැන් අපි හිතමු පුදු පූජාවක් තියන්න යනවා කියලා. පුදු පූජා කියලා මං කියන්නේ මේ බෝධි පූජාවක්, එහෙම නැත්නම් ඒ වගේ දෙයක්. මේ වගේ දෙයක් සිද්ධ කරගන්නත් බහුතරයක් දෙනා පන්සලට සම්බන්ධ වෙන්නේ Tamanට කරදරයක් වුණාට පස්සේ. නම් කරදරයක් වුණාට පස්සේ බෞද්ධ දර්ශනය බොහෝ දෙනෙක් වැළඳ ගන්නවා.
ඇයි? බෝහන්සේ මේ තුලින් සමා වෙන්න අපි හඳුනන බෝහන්සේ මේ තුලින් අදහස් කරන්නේ යම් කිසි හේකින් මට අපලෝපත්‍රයක් තියෙනවා කියලා ලැබුණ දැනගන්න ලැබුණාම මම පන්සල් යන එක වැරදි. හැබැයි මම දිනපතාම පන්සල් ගිහිල්ලා ඒක ආගමික වතාවත් සිද්ධ කරා නම් අන්න මම සාර්ථකයි කියන කාරණේ තමයි.
ඔව්, එතකොට විශ්වාසයක් තුලින් මම කටයුතු කරන්නේ. මම බුද්ධං සරණං ගච්ඡාමි. බුදුහාමුදුර සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්. එනම් බෞද්ධ උපාසකෙක්.
ඒ
නිසා මම දිනපතා උන්වහන්සේට වන්දනමාන කිරීම අපි සිද්ධ කළ යුතුයි. නමුත් වර්තමාන සමාජයේ යම් යම් අපලයක් තියෙනවා කියලා දැනගත්තොත් තමයි අපි එතෙන්ට යන්නේ. ඒක මේ වර්තමාන සමාජය තුළ පවතිච්ච දෙයක් පමණක් නෙවෙයි, අතීත සමාජෙත් එහෙමයි. දැන් ධර්මාශෝක රජතුමා බෞද්ධ ආගමිකයෙකු බවට පරිවර්තනය වෙන්නේ කාලිංග යුද්ධේ කරලා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පිරිසක් මරලා කල්පනා කරගෙන ඉන්නකොට මේ ලේපිපාසයෙන් ඉඳලා මේ රටවල් අල්ලගන්න තිබිච්ච බල තෘෂ්ණාව නිසා කරපු මහා සමූල ඝාතනය පිළිබඳව කල්පනා කර කර ඉන්නකොට තමයි නිග්‍රෝධ සාමණේරයෝ දැක්කේ. ඒ දැකලා තමයි 84,000ක් විහෙර විහාරස් හදලා මේ වගේ සාසනීය උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ. අන්නේ වැඩ කරන්න පටන් ගත්තේ යම්කිසි කනස්සල්ලක් ඔහුතුළ තිබිච්ච නිසා. ඒ නිසා බෞද්ධ දර්ශනය බොරුයි කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අපේ හදවතට දැනෙනවා කියන මාත්‍යා. හදවතට දැනෙනවා, හදවතට යම්කිසි කරදරයක්, දුකක්, වේදනාවක් දැනෙච්ච ගමන්ම අපිට හිතෙනවා පන්සලට යන්න ඕන කියලා. නැත්නම් අපිට බෝධි පූජාවක් කරගන්න ඕන කියලා හිතෙනවා. එනිසා එහෙම නැත්නම් අපිට හාමුදුරන් වහන්සේ නමක් එක්ක ටික වෙලාවක් කතා කරන්න ඕන කියලා හිතෙනවා. ඉතින් මේක ඒ වගේ කෙනෙකුට ගිහින් කියන්න ඕන කියලා හිතෙනවා. ඉතින් මේ යම් කිසි කරදරයක් වෙච්ච වෙලාවකදී මේක දැනෙනවා කියලා කියන්නේ මේක සත්‍යයි කියන කතාවනේ.
අනිවාර්යයෙන්ම.
ඒ නිසා දැන් වර්තමාන සමාජය තුළ ඔය සිද්ධාමය අපේ හිතේ තැම්පත් කරගන්න ඕන. ඒ නිසා මේ බොරුවට ආගම තුල කටයුතු කරාට අපි පරිපූර්ණ මිනිස්සු බවට පත් වෙන්නේ නැහැ. අන්නේ නිසාම අපි විනාශ වෙලා යනවා. අද සමාජ වෙලා තින්නේ ඔය කාරණාව. ඒ නිසා බලන්න බෞද්ධකම මතක් වෙන්නේ කොයි වෙලාවටද කියලා. බෞද්ධකම අමතකයි බොහෝ දිනකට. දැන් රාත්‍රී කාලේ රෑ 9න් පස්සේ මලගෙදරකට යන්නකෝ බලන්න. ඒ මලගෙදර ඉන්න මිනිස්සු මොකද්ද කරන්නේ කියලා හිතලා බලන්නකෝ. ඒ පුරාම මත්ද්‍රව්‍ය, මත්පැන් පානය කරලා, දුම් වැටි පානය කරලා මුළු මල ගෙදරම මහා අපායක් බවට පරිවර්තනය කරගෙන අපි මැරෙනවා කියන සංකල්පය එතනින් ඉදිරිපත් කරන්නේ නැහෙනි. ඒ මරණයක් ගෙදර තියාගෙන කරන වැඩ කටයුතු තුලදිවත් ඒ කියන සංකල්පය අපි තුල නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ සංකල්පේ නැතුව අපි වැඩ කටයුතු කරන්න ගියාම අපි නියම බෞද්ධාගමිකයෝ කියලා කියන්න පුළුවන්ද? ඇයි අපිට හැමදාම ජීවිතේ වරදින්නේ? ඇයි අපිට මේ සිහිය හරියාකාරව පවත්වාගෙන යන්න බැරිකම තියෙන්නේ? දැන් මලගෙදරක් විතරක් නෙවෙයි, වෙනත් පිය සම්භාසන උත්සවයකට අපි සැරසෙන විදියයි, ඊළඟට අපි ආගමික පැත්තෙන් අපි නැඹුරු වෙන නැඹුරුතාවයයි බලන්නකෝ. වචන දැන් පන්සලක් තුල වචන භාවිතා කරනකොට කොච්චර සංයමයකින් වචන භාවිතා කරනවද? දැන් ඒ පුජ්ජලියෝ ටිකම වෙනත් තැනකට ගියාට පස්සේදී මම මේ කියන්නේ ඒ තමන්ගේ නිදහස සීමා කරගන්න කියන එක නෙවෙයි.
එහෙමයි.
නමුත් අපි බෞද්ධාගමිකයෝ කියන එක මතක තියාගෙන හැමදේම කරන්න පුළුවන්. මෙතන පාප කර්මයක් කරලා මෙතන පිනක් කරලා දෙකට එක කපලා දාන්න අපිට පුළුවන් කමක් නැහැනේ. ඒක අනිවාර්යෙන් අපිට පරිසම් දෙනව, ඒක විපාක දෙනව පවක් කරාට පස්සේදී. පිනක් කරත් පරිසම් දෙනව විපාක දෙනව. ඒක නිසා අපි නිත්‍ය වශයෙන්ම අපි කවුද කියන එක මුලින් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ වර්තමාන සමාජය තුළ යන්නේ ඒක නෙවෙයි. යාළුවත් එක්ක අපි ගමනක් යනවා. යාළුවත් එක්ක අපි ගමනක් ගියාට පස්සේදී ඒ යාළුවට යම්කිසි වටිනා දෙයක් තියෙනවා නම් යාළුවාගේ ජීවිතය නැති කළා හරි ඒ වටිනා දේ ගන්න යද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් වර්තමාන සමාජය.
වර්තමාන සමාජය තුළ. ඉතින් මේක ඊටමත් වැරදි දෙයක් වෙනවා. මට ගයන් මහත්තයා මේක කියනකොට මතක් වෙනවා මේ මැදුම් පිළිවෙතට කෙසේ සම්බන්ධ වුණත් මේ ඔය කාරණාවත් එක්ක සම්බන්ධ වෙච්ච පංචතන්ත්‍රය ගැන තවත් කතාවක් මතක් වෙනවා. මේ මානවර්මන් කියලා තාපසයෙක් හිටියා.
මෙයාට
තිබුණ කාසි පොදියක්. මේ කාදි පොදිය ගැන බොහොම සුන්දර කතාවක් ගොඩනැගලා තියෙනවා පංචතන්ත්‍රය කියන කෘතිය තුළදී. දැන් මේකේ ගයන් මහත්තයා එන්නේ මානවර්මන් කියන තාපසයා ආරාමයක් තනාගෙන අසපුවක් තනාගෙන මේ අසපුව තුළ කටයුතු කරන්නට පැවිද්දෙක් විදියට කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට මෙයාට මොකද වුනේ? මෙයාට ඇඳ ඇතිරිලි සිවුරු පිරිකර නොයිකුත් දේවල් තාපසයට අවශ්‍ය බොහෝ දේවල් මෙයාට ලැබෙන්න පටන් ගත්තා. ලැබුණට පස්සේදී මෙයා මොකද හිතාගත්තේ? මෙයා හිතනවා මෙන්න මෙහෙම දෙයක් ගයන් මහත්තයා, මේ ධනය කියලා කියන්නේ අද්භූත දෙයක්.
එහෙමයි.
ඒ වගේම ඒක රැස් කරන්න නම් දුක් විඳින්න ඕන. එතකොට වියඳන් වෙනකොට දුක් විඳින්න ඕන. ඒ කියන්නේ රැස් කරන්නත් දුක් විඳින්න ඕන, වේදන් කරන්නත් දුක් විඳින්න ඕන. ඒ වගේම රැස් කරාට පස්සේ දුකයි, වේදන් කරනකොටත් දුකයි. ධනේ තියෙන ස්වභාවය හරිම අද්භූත දෙයක්. ඇත්තනේ කතාව. අද්භූත දෙයක් වගේනේ. ධනේ කියන එක කොහොම තිබුණත් දුකයි, නැති වුණත් දුකයි. නැති වෙලාවටත් දුකයි, තියෙන වෙලාවටත් මේක රැක ගන්න ගියාට පස්සේදී තවත් දුකක් ඇති වෙනවා. ඉතින් මෙහෙම මෙයා කල්පනා කරනකොට දුක උපදන ධනය නින්දනීයයි කියලා, නින්දිතයි කියලා, මේ ධනය පිළිකුල් කිරීමක් වශයෙන් තමයි මේ මිනිසු හිතන්නේ. හැබැයි ඔය පිළිකුල් කරන ධනයට අපි හැමෝම කැමති, මානවර්මනුත් කැමති. මේව එපා, අපිට එපා, මේව අත්හරිනවා එහෙම කියලා අපි ආයි කරන්නේ මොකද්ද? අත්හරින ගමනුත් කරන්නේ කොහෙන් හරි අල්ලගන්න එක තමයි. ඊට පස්සේද මොකද වෙන්නේ? මේ ඔය කැලෑව අසබඩ හිටියා පාෂාණ්ඩ කියලා හොරෙක්.
එහෙමයි.
මේ පාෂාණ්ඩ හොරා මෙයා කල්පනා කරනවා මානවර්මන් තාපසතුමා අර එකතු කරගත්තු සිවුරු පිරිකරයි, ඒ සිවුරු පිරිකර විකුණලා ගන්න සල්ලි ටිකයි පොට්ටනියක දාලා ගැට ගහලා පොට්ටනිය කිහිල්ල ගහගෙන තමයි ඉන්නේ ගයන් මහත්තයා. මෙයා කිසිම හේතුවක් නිසා මේ පොට්ටනිය දාලා යන්නේ නැහැ. ඒ පොට්ටනිය කිහිල්ල ගහගෙන කිහිල්ලෙන් ගලවන්නේ නැහැ, කිහිල්ලෙම තියාගෙන තමයි මෙයා කටයුතු කරන්නේ. දැන් මෙයා කල්පනා කරනවා මේ පාෂාණ්ඩ කියන හොරා මේ වස්තු පොට්ටනිය කොහොම හරි ගන්න ඕන. ගන්නේ කොහොමද? අසපුවට ඇතුල් වෙන්නත් බෑ. ගල් වලින් බිත්ති බැඳලා හදලා තියෙන නිසා මේක කඩාගෙන බිඳගෙන මේක ඇතුළට යන්නත් බෑ. උඩින් ගිහිල්ලා වහලා ගලවගෙන මේකට බහින්නත් බෑ. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මෙහෙම දෙයක් කරනවට වඩා මේක ගන්න වෙනත් ක්‍රමයක් නැද්ද? හිතනවා මෙහෙම දෙයක්. මම ගිහිල්ලා කොහොම හරි මානවර්මන් කියන තාපසයාගේ ගෝලයෙක් බවට පත් වෙනවා කියලා.
එහෙමයි.
දැන් මෙයා ඔන්න ගෝලයෙක් වෙන්න හදන්නේ. දැන් බලන්න එක එක සූක්ෂම ක්‍රමවේද. ගෝලයෙක් බවට පත් වෙලා මේ තණ්හාව තියෙන අයට කරන්න බැරි දෙයක් නැහෙනේ. තෘෂ්ණාව හිතේ පහළුණාට පස්සේ නොකරන දෙයක් නැහැ. අපි හිතන්නේ නැති දේවල් පවා බොහොම අදහස් වෙනවා. දැන් ඔය කියනෝනේ ගණ දෙවියන්ගේ නුවණ පහළ වෙනවයි කියලා. යම හොරෙක් අර කියන්නේ හොරෙක්ට ගණ දෙවියන්ගේ නුවණ පහළ වෙනවා කියලා කියනෝනේ. එතකොට දැන් සමාජෙ හිම කතාවක් තියෙනවා. එහෙම කතාවක් ගොඩනැගිලා තියෙන්නේ. දැන් උත්සාහය මේ වැරදි පැත්තටයි මේ උත්සාහය නිරත වෙන්නේ. ඒකට ඕන තරම් අදහස් එනවා. දැන් අපි ඇයටත් ගොඩක් දුරට දැන් හොඳ පැත්තකට යමක් යොමු කරගන්න ඕන වඩා නරක පැත්තකට යමක් යොමු කරගන්න ඕන නම් ඒ තුලින් ඕන තරම් අදහස් එනවා, යෝජනා එනවා, ඒව තියෙනවා. නමුත් හොඳ පැත්තකට යොමු කරගන්න ටිකක් හරිම අමාරු. ඒක තමයි ඉතින් ස්වභාවය. පස්සේදී මෙයා මොකද කරන්නේ? සිව දෙවියන්ගේ නමස්කාර පාඨයක් කියාගෙන මෙයා යනව දවසක් ආරාමයේ ඇතුළට. ගියාට පස්සේදී අනේ ඉතින් මෙයාට බොහොම සැලකිල්ලක් දක්වනෝ මේ හොඳ කෙනෙක්, හොඳ පූජ්‍යලයක් නේද? දැන් අපිවත් එහෙම රවට්ටන්න පුළුවන් අය ඕන තරම් එනවා. ධර්මයේ ගැන කියාගෙන, ධර්මයේ ලියාගෙන, එහෙමයි හාමුදුරනේ කියාගෙන බොහෝ දෙනෙක් එනවා. ආවට පස්සේ අවසානයේදී දන්නේම නැහැ මොකද්ද කරන්න කියලා. එතකොට මොකද මේ බණ දන්න කට්ටිය පව් කරන්න බය නැන්නේ ගයන් මහත්තයා? විපාකත් දන්නෝ, යනතනත් දන්නෝ. ඒක නිසා ඒ අය උත්සාහ කරනවා එතනින් බේරෙන්න කොහමද. ඒකට මෙයාට මොකද වුනේ? මෙයා ඔන්න කොහමාරි මෙයා ළඟට ගියා. ගිහිල්ලා ටික දවසක් මෙයා බොහෝ සෙයින් මෙයත් එක්ක මිත්‍ර වුණා. මිත්‍ර වෙලා මෙයාට මේ මහාන වෙන්න ඕන කියලා යෝජනාවක් කරා. තාපසයෙක් බවට පත් වෙන්න ඕන කියලා යෝජනාවක් කරා. ඊට පස්සේදී මෙයා කියන මෙහෙම කතාවක්, පුත්‍රයාණනි, තරුණ වියේදීම සසර එපා වී ලෝතුරු දිව්‍ය කෙරෙහි සිට ඇලෙන ඔබ ඔබට ආසිරි පතන්නම් කියලා කියනවා. ඒ කියන්නේ තරුණ කාලෙදිම මෙයා කල්පනා කරනවා දෙයියනේ මේ හිත හැදිලා මෙයා මේ මහාන වෙන්නේ නෝනම් කොච්චර වැදගත්ද කියලා හිතනවා. එහෙම කියලා ඔය ආසිරි පතන්නම් කියලා කියනවා. හැබැයි මහාන කරගන්නම් තාපසයොත් එක්ක මේ ගිහියෝ එකට ඉන්න එක එච්චර සුදුසු නෑ.
එහෙමයි.
ඒ නිසා මොකද කරන්නේ? ඔයා එළියෙන් ඉන්න තන පිස්සේ බුදිය ගන්න, මගින් බණ ඉගෙන ගන්න කියලා කියනවා. දැන් මානවර්මන්ට බයයි මෙයා මේ කාසි පුදිය ගනී කියලා. දැන් මෙයා මොකද කරන්නේ? ටික දවසක් අරයා ළඟ වහන වෙලා දැන් එළියට වෙලා නිදා ගන්නවා. දැන් මෙයා නිදා ගන්නකොටත් ගයන් මහත්තයා මෙයාගේ හිතට එන්නේ මොකද්ද? කොයි වෙලාවෙද මේ කාසි පුදිය ගන්නෙ? මේක ඇතුළට යන්න බෑ. මේ ගුරුන්නාන්සේට තාම මං කෙරේ ඇල්මක් ඇති වෙලා නැහනේ. විශ්වාසයක් ඇති වෙලා නැහැ. මුකුත් මාව තාම ඇතුළට ගන්නෙ නැහැ කියලා හිත හිතා ඉන්නකොට මොකද වුනේ? එක දවසක් මේ දෙන්න ගමනක් යනවා. මේ දෙන්න ගමනක් යනකොට මේ කාසුපොදියත් අරගෙන මානවර්මන් යනවා. යන වෙලාවේදී දානෙකට තමයි ආරාධනාව ලැබෙන්නේ. මේ දානෙකට යන වෙලාවේදී අර දැන් තියෙන දැඩි ලෝභයත් එක්ක ගෝලයාගේ හම්බෙන කොටසත් ගන්න පුළුවන් කියලා මේ ගෝලයාත් අරගෙන යන්නේ. අරගෙන යනවා. ටික දුරක් යනකොට මෙයාට එළියට පහලියට යන්න ඕන කමක් තිබුණා. එළියට පහලියට යන්න ඕන කමක් තිබිලා දැන් මෙයා කල්පනා කරනවා, දැන් මේකත් අරගෙන කාසිපොදියත් අරගෙන යන්න බැහැනේ. ඒ නිසා මේක කොහොමද පරිස්සම් කරලා අරගෙන යන්නේ? ඊට පස්සේ කියනවා, අනේ ගෝලියෝ, මේ මං ජීවිතේ පුරාවටම එකතු කරපු දේවල්. ඒ නිසා මේක චුට්ටක් අල්ලගන්න මම දැන් ගෝලයා පුදුම විශ්වාසයි. මම එළියට ගිහිල්ල එනකන් කියලා මෙයා යනවා. ශරීර කෘත්‍යය කරලා මෙයා නැවත එතනට එනකොට ලැබිච්ච විගසින්ම පාෂාඩ කියන කෙනා අරගත් අරගෙන පැනලා ගිහිල්ලා. දැන් ඔන්න බලන්න, දැන් මේ ධනය කියන එක ගත්තට පස්සේදී, ඔය තෘෂ්ණාව කියන එක පහළ වුණාට පස්සේදී නොයිකුත් දෙනෙකුට ඕනෑම දෙයක් ගෝලයට ගුරුන්නාන්සේ විසවෙන්න පුළුවන්. ඒත් එක්කම ගුරුවරයට ගෝලය විසවෙන්න පුළුවන්. ඊට පස්සේදී අම්මා තාත්තට දරුවෝ විසවෙන්න පුළුවන්. සමාජයට මිනිස්සු වෙන්න පුළුවන්. මිනිස්සුන්ට සමාජය විසවෙන්න පුළුවන්. මෙහෙම ගත්තහම බොහෝ සෙයින් ගැටලු ඇති වෙන තැනක් තමයි ඔබතුමා මතු කරන්නට උත්සාහ කරේ. දැන් ඒකෙන් මිනිස්සු දැන් බලන්න, අර අතන රැවට්ටුවේ මිනිසෙක් තවත් මිනිසෙක්නේ. ඒ වගේම අර මත්ස්‍ය න්‍යාය කියන එක පොඩි සත්‍යා ලොකු සත්‍යාට ගොදුරු වීම. දැන් මිනිස්සු මරලා යම් යම් දේවල් ඉෂ්ට කරගන්න අවස්ථාවන් තියෙනෝනේ. දැන් කෝ ඒ බුදුදහම ඒ මිනිස්සු තුළ තිබිච්ච අර මුල් කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳලම පන්සිල් අරගෙන ඒ තිබිච්ච දේවල් කෝ? දැන් මේව අමතක කරලා දැම්මා. ධනෙ කියන මාතෘකාවට ගියාට පස්සේදී ඔය සියල්ලක්ම අමතක කරලා තමයි මිනිස්සු වැඩ කරන්නට අද පෙළඹිලා තියෙන්නේ. ඒ නිසා වැඩි ඈතක නෑ එකිනෙකා මරාගෙන කොටාගෙන මේව ගන්න. මොකද අපි දන්නව, දැන් අර පහුගිය කාලේ ඔබතුමා නිතරම සඳහන් කරන ලෝක විනාශය පිළිබඳ ලෝක විනාශයක් එයි කියලා බලාගෙන හිටියා. මේ ගල්වැසි වසීවි, ඊතල වහීවි, ඒ වගේම මහා සූර්යා උණු වෙලා අපේ ඇඟට වැක්කිරි. දැන් ඒ තුලින් නෙවෙයි අපි විනාශ වෙන්නේ. මේ ලෝකේ විනාශ වෙනෝ නම් විනාශ වෙන්නේ අපි විසින්ම අපිව විනාශ කරගෙන. දැන් අපි විසින්ම යම් යම් දේවල් निराකරණය කරගෙන ඒ තීන්දුව తీරන නිසාම අපිව ලෝකෙට බිහි වෙනවා. වගේම අපි විසින්ම විනාශ කරගත්තට පස්සේදී ලෝක විනාශයත් පැහැදිලිවම සිද්ධ වෙනවා. ඉතින් දැන් ඒකේ සලකුණු ටික පහළ වේගෙන යනවා. එතකොට අර තිරිසංගත සමාජය තුළ දකින හොඳ ප්‍රතිපත්ති අද මනුස්ස සමාජයෙන් ගිලිහිලා තියෙනවා. ඒවුන් තුළ තවමත් තියෙනවා ඒ ග්‍රාම්‍ය වෙච්ච, ඔවුන්ට ආවේනික වෙච්ච බොහෝ හොඳ ගති සිරිත්. නමුත් ඒක මනුස්ස සමාජයෙන් අද ඈතට ගිහිල්ලා දෙමව්පියෝ, අම්මා තාත්තා, දරුවෝ ඒ ඊට අමතරව ගත්තට පස්සේදී බොහෝ දෙනෙක් අද මුදල කියන ඒකකයක් එක කටයුතු කරන නිසා මනුස්සකම කියන එක ඈතට දාලා තිනෝ. ඒ අයට කොහොමේ මැදුම් පිළිවෙත?
හම්දුරනේ, මැදුම් පිළිවෙත කියන මාතෘකාව එක දවසකින් එක පැයකින් අපිට කතා කරලා නිම කරන්නටත් බෑ. නමුත් අපි හම්දුනේ මට හිතුණා මේ මොහොතේ අප මිනිසුන් වශයෙන් මිනිසත්කම කොතරම් වටිනවාද කියන කාරණේ මතක් කරනකොට පසුගිය දවසක මම කිරුළපන හන්දියේ දකිනවා මෙන්න මේ වගේ සිද්ධියක්. එක් පුද්ගලයෙක් මිය ගිහිල්ලා පවුලේ ඥාතීන් විසින් ප්‍රධාන මාර්ගයේ මොහුගේ මේ මලකඳ රැගෙන අවසන් ගෞරව දක්වමින් මාර්ගය රැගෙන යනවා. නමුත් අපේ හම්දුරුනේ මේ මොහොතේ බස් රථයේ ගමන් කරන එක් පුද්ගලෙක් ඔහු ආහාරයට ගත්ත කෑම කුලය ඒ මොහොතේ ඔහු නොදැනුවත්ව හෝ දැනුවත්ව ඒ පැත්තට විසි කරනවා. නමුත් ඒ ආසනෙම වාඩි වෙලා ඉන්න තවත් සර්මයි කමසේ ඇඳගත් පුද්ගලෙක් ඔහු දකුණ දකුණු පැත්තෙන් අවසන් ගෞරව දක්වමින් මල කඳක් රැගෙන යනවා. එනිසා ඔහු තමන් ගමන් කරන බස් රථයේ සීට් එකේ නාසෙනින් නැගිටලා ඇයට ගෞරව කරනවා. මේ සිද්ධිය මට දකින්නට හිතුණ අපේ හාමුදුරනේ මේ සමාජයේ තාමත් අපේකම රකින්න මිනිසත්කමට ගනුකර මිනිසුන් කොයිතරම් ඉන්නවාද කියලා. ඒ වගේම තමයි අපි හැමදෙනා අපි හිතුවොත් මූල්‍ය සමාගමකට යනවා හදිස්සියේ ගනුදෙනුවක් කරගන්න. සමහර වෙලාවට අපි මැදිස්තව වැඩ කරන්නේ කොහොමද කියලා කිව්වොත් සමහරලට ඇඳුම බලලා තමයි අප ගනුදෙනු කරන්න අපි උන්ට අවස්ථාව දෙන්නේ. ඉතින් මේ සමාජයේ මෙන්න මේ ගැනත් අපි මතක් කරනවා ඉතමත් වැදගත් අපි හැමදෙනා අද මාතෘකාවේදී.
අනිවාර්යෙන්ම ගෑන් මහත්තයා මේකෙදි මේ ධම්මපදයේ සඳහන් වෙනවා යෝචේ වස්ස සතන් ජීවේ දුස්සීලෝ අසමාහිතෝ.
එමයයි.
ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ඥායිනෝ කියලා. මේම සඳහන් කරන්නේ දුස්සීලව අශික්ෂිතව අසංවරව හිංසාකාරී පුජ්‍යලයක් වෙලා අවුරුදු 100ක් ජීවත් වෙන එකට වඩා ශිෂ්ට සම්පන්න ගුණගරුක පුජ්‍යලයක් බවට පත් වෙලා එක දවසක් ජීවත් වෙලා මරණයටපත් වීමත් ඊටාත්ම වැදගත් කියන කාරණාව.
එහෙමයි.
එතකොට දැන් අපි මුලින්ම සඳහන් කරා මරණය කියන එක පොදු සනාතන ධර්මතාවයක් වුණාට මේ මරණය තුලින් ජීවිතයට උකහා ගැනීමට අවශ්‍ය දේ අද ජීවිතයට උකහා ගන්නෑ අපේ මිනිස්සු. ඒකත් එක විනෝද ජනක සිද්ධියක් බවට පරිවර්තන තියෙන උත්සවයක් බවට අදපත් වෙලා තියෙනවා මිනිස්සුන්ගේ. ඒක නිසා අපි දන්නෝ පුරාතනයේ මරණ ගෙදරක කැම ටිකක් සකස් කරේ නැහැනේ. ඒට උදව් කරලා ශෝකය දුක බෙදාගන්න තමයි ආවේ. දැන් ඉතින් අද ශෝකය දුක නෙමෙයි බෙදාගන්නේ, ආපු ගමන් කැම තමයි බෙදාගන්නේ දැන්. එනිසා එතන ගැටලු ඇති වෙන්නේ කැමට බීමට. ඉතින් මරණ ගෙදරත් මරා ගැනීම සිද්ධ වෙන සමහර අවස්ථාවලදී. එහෙම බැලුවම ගෑන් මහත්තයා මේ ඔය කියන කාරණාව ශිෂ්ට සම්පන්න මිනිස්සු අනන්ත ප්‍රමාණ ඉන්නවා. දැන් අපි හිතමු දැන් මේ ධර්මයේ වනාන්තරගත වුණා කියලා බොහෝ දෙනෙක් අර්ථකථනය කළාට මේ ධර්මය තුල කටයුතු කරන මිනිස්සු අනන්ත ප්‍රමාණ ඉන්නවා. අපි හිතනවා අපි තමයි මේ සමාජයේ ඉන්න හොඳම කොටස කියලා. දැනුමෙන් උපරිම තියෙන කොටස කියලා. අපි ඇත ඇරුණොත් එහෙම වැඩක් කරන්න ලෝකේ තවත් කෙනෙක් නැහැ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ.
එහෙමයි.
එහෙම වෙන්නේ නැහැ. සමාජය හොයාගෙන යනකොට අපිට අහුවෙනවා අපිට වඩා දක්ෂෝ. ඒ අය නිහඬව ඉන්නේ. ධර්මයේ දරන ධර්මයත් එක්ක කටයුතු කරන බොහෝ දෙනෙක් නිහඬව කටයුතු කරනවා. ඒ අය දන්නවා මේකේ තියෙන ස්වභාවය. නිවැරදි ස්වභාවය දන්නවා, වැරදි ස්වභාවය දන්නවා. දැන් අපි දන්නවා පසේ බුදුවරු පහළ වෙන්නේ ලෝකාන්තයේ මිනිස්සු මරාගෙන කොටාගෙන එන කොටාගෙන එකිනෙකා මරා ගන්නා ස්වභාවයට පත් වෙනකොට. ඔබතුමා මතක් කරා වගේම ඔවුන්ගේ මස් ඔවුන් විසින්ම අනුභව කරන්න පටන් ගත්තු කාලයක තමයි පසේ බුදුවරු පහළ වෙන්නේ. ඉතින් එහෙම පහළ වුණාට පස්සේදී උන්වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අහන පුජ්‍යලයකට පැය දේශනා කරන්න එවන් වාතාවරණයක් නැහැ. ඉතින් වර්තමාන සමාජයේ බොහෝ තැන්වලදී එවන් තත්වයකට පත් වෙලා තියෙනවා. කෘතිමව නිෂ්පාදනය කරගත්තා වූ යම් යම් දේවල් නිසා ඒ තුලට මිනිස්සු පත් වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් එහෙම ඕවට ගරු කරන අය දැන් අපි අරගෙන බැලුවොත් එහෙම මටයි මේක කරන්න පුළුවන් කියලා හිතාගත්තොත් ඒක වැරදි. අපි දන්නවා පස්වග තවුසු අරගෙන බැලුවොත් එහෙම අපි ගිය සතියේ මතක් කරා
ඒ
දේශනාව උන්වහන්සේ බුදුහාමුදුරු ඉදිරිපත් කරාට ඔවුන්ට එකපාරට මේක අවබෝධ කරගන්න බැරුණා. කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වුණා. අනිත් කට්ටිය පස් වෙලාවකට තමයි ඒක අවබෝධ කරගත්තේ. හැබැයි ගයන් මහත්තයා අස්සජී හාමුදුරු වැඩම කරන අතරතුරදී කෝලිතව මුණ ගැහෙන අස්සජී හාමුදුරන්ට "යේ ධම්මා හේතු ප්‍රබවා තේ සංහේතුත්තාගතෝ වාහ" කියපු ගමන්ම කෝලිත සෝවාන් වෙනවා. දැන් අතර බුදුහාමුදුරන්ගෙන් ධර්මය ශ්‍රවණය කරලා ආපු අස්සජී හාමුදුරන්ට කලින් කෝලිත කියන තරුණයා සෝවාන් වෙනවා. ඊට පස්සේදී උපතිස්සත් එකතු වෙලා එයා බුදුහාමුදුරු මුණ ගැහෙන්න ගිහිල්ලා අග්‍ර ශාවකයෝ බවට පරිවර්තනය වෙනවා. දැන් කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම අස්සජී කියන චරිත ටිකෙන් ඔය කියන ප්‍රධාන පෙළේ තනතුරු වලට පත් වුණේ කවුද? ඊට අමතරව ඒ කාලයට සමගාමීව ඒ විෂයත් එක්ක කටයුතු කරපු පස් දෙනෙක් තමයි ඒ පස් දෙනා. හැබැයි එතනින් එහාට ඒ විෂයත් එක්ක කටයුතු කරපු අය කෝලිත උපතිස්ස කවුරුවත් දැක්කේ නැහැ. ඒව සසරේ පුරුදුත් එක්ක එනවා. ඒ පිරිස ඕන තරම් රටේ ලෝකේ ජීවත්
වෙනවා.
ඉතින් අන්න ඒ අයත් එක්ක අපි කටයුතු කරද්දී අපිට සිද්ධ වෙනවා මේ ඔය ඔබතුමා මතක් කළා වගේම යහපත් දේ අගේන මිනිස්සු අනන්ත අප්‍රමාණව අපේ රට තුළ ඉන්නවා.
ඉතින්
ගරු කරන අය පුජ්‍යලයකට ගරු කරන්න ඒ අය අර මධ්‍යස්ථ ස්වභාවයෙන් කටයුතු කරනවා. මරණයක් දැක්කහම මමත් මැරෙනවා කියලා මට හිතෙනව නම් එතකොට ඒ මරණයේ ස්වභාවය මෙනෙහි කිරීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. දැන් සතර පෙරනිමිති දැකපු සිද්ධාර්ථ බෝධිසත්වෝ ගිහිගෙයි කලකිරිල ගියේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් කියන මේ කාරණා හතර දැක්කට පස්සේ තමයි ඔහු ගිහිගේ කලකිරලා ගියේ. ඉතින් මේ තුලින් ජීවිතයට පාඩමක් අපි ලබා ගන්න ඕනේ. නමුත් මේ තුලින් ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කරනවා නම් ඒක ජීවිතයට පාඩමක් වෙන්නේ නැහැ. අද මලගෙදර බොහෝ දෙනෙක් යන්නේ යම් යම් වෙනත් හේතු කාරණාවක් නිසා. වෙනත් හේතු කාරණාවක් කියලා කියන්නේ ගයන් මහත්තයා, දැන් ඒ දවස්වල මිනිස්සු කොහොම නිදි මරුවද කියලා අපි දන්නේ නැහැ නේ. ගිනි මැල ගහගෙන දැන් මේ වගේ දියුණු වෙච්ච සමාජයක් තිබුණේ
නැහැ.
ඒ ගම්මාන තුලට ගියාට පස්සේදි තවමත් එහෙම තියෙන ගම්මාන තියෙනවා. නමුත් අර නොදියුණු ගම්මාන තුල ඒ කාල සීමාව තුල මීට දශක 3-4කට විතර උඩදි ගත්තහම පස්සේ ওই මලකෙවල් සිද්ධ වුණානේ. ඒ සිද්ධ වෙච්ච අවස්ථාව වලදී මිනිසු නිදි මරුවේ නැද්ද? මේ වර්තමානයේ කරන ක්‍රීඩා ටික කරනවද? නැ මේක සැලකිලියක්. අද මලගෙදරක් කියන්නේ සැලකිලියක්. ඉතින් ඇයි ඒ තත්ත්වයටපත් උනේ? අපි නිවර්දි දැනීමත් එක්ක අපි කටයුතු කරේ නැහැ. අපි මධ්‍යස්ථව කටයුතු කිරීමේ හැකියාවක් අපිට තිබිච්ච නැති නිසා තමයි අපි මේ තත්ත්වයටපත් උනේ. හැබැයි එහෙම කටයුතු කරන බොහෝ දෙනෙක් අපේ රට තුළ තවමත් ජීවත් වෙනවා. අපි ඒ ඇත්තන්ට නිරන්තරයෙන්ම ගරු කරන්න ඕන. ඔබතුමා මතක් කළා වගේම මුල්ලිමේ සමාගම් එහෙම නැත්නම් වෙනතන ඕනම ආයතනයකට ගියාට පස්සේදී අද මිනිස්සු බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ඇඳුම බලලා. මේ ඇයි? මේ ධනයට තියෙන බලකාමීත්වය නිසා, තමන්ගේ නිලයට තියෙන බලකාමීත්වය නිසා. ඒ තුලින් මධ්‍යස්ථ ස්වභාවය දන්නේ නැහැ. දුගී පැල්පතේ ඉඳලා මහා මන්දිරයේ ඉන්න පුජ්‍යලය දක්වා එක හා සමානාත්මතාවය කියන එක පවත්ව ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ සමානාත්මතාවය පවත්වා ගැනීමට උත්සාහ නොකිරීම නිසාම එනිසාද ඇඳුම බලලා, පාට බලලා, පක්ෂ බලලා, එහිම බලලා උදව් උපකාර කරන අය තමයි වැඩිපුර අපේ සමාජය තුළ ඉන්නේ. එතකොට මේ උපකාරය කරන්නේ තවත් උපකාරයක් බලාපොරොත්තුෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට නැවත උපකාර බලාපොරොත්තුෙන් උදව් උපකාර කරේ නැහැ. කිසිම කෙනෙකු අඩුමතරමේ පස්වග තවුසන්ටවත් උපකාර බලාපොරොත්තුෙන් එහෙම කරේ නැහැ. දැන් අඟුලිමාලට අර විදියට පිහිට වෙන්න, පටාචාරට ඒ විදියට පිහිට වෙන්න, මට්ටකුණ්ඩලීට එහෙම පිහිට වෙන්න, තිරිසන් සත්‍යකෙච්ච නාලාගිරි අස්තියාට ඒ විදියට පිහිට වෙන්න උන්වහන්සේ දෙයක් බලාපොරොත්තුුන්නේ නැහැ. ඒ වගේම තමයි ගයන් මහත්තයා, අපි මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. මේ මධ්‍යම පිළිවෙත එක එක ක්‍රමවලින් යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා චන්න හාමුදුරු චන්න හාමුදුරුවන්ට බුදුහාමුදුරු බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් අන්න මධ්‍යස්ස ස්වභාවයෙන් හිටියනම් කොහොමද බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වේ කියලා. මිනිස්සු ඉන්නවා දමනය කරන්න බෑ. ඒ අය එක මතයක එල්බ ගත්තට පස්සේදී බොරු වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. ඒ මතේම තමයි එතනින් එහාට මේක සමාජයට ගැළපෙනවද නැද්ද, තමන්ට හිතකරද අහිතකරද කියලා හිතන්නේ නැති බොහෝ මිනිස්සු අපේ සමාජය තුළ ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක වැඩ කටයුතු කරද්දී අපේ තියෙන ඔක්කොම වැඩ ටික නවත්තලා අර මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑනේ අපිට. ඒ නිසා මොකද කරේ? දැන් බුදුහාමුදුරු බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වේ ඒ වෙලාවේ හැටියට ඒ පුජ්‍යලයා ඕනනම් සිවුර ඇරවල ගෙදර යවන්න තිබුණා. නමුත් එහෙම කරේ නැහැ. දැන් බුදුහාමුදුරන්ට කියන්න තුරනේ මගේ බුද්ධ ශාසනය මට ඕන විදිහට මම මේක පවත්ව ගන්න නිසා කරුණාකරලා යවන්න කියලා. දැන් එහෙම කරේ නැහැ. හදන්නයි ඒ දේ කරේ. ඒ පුජ්‍යලයා නිර්මාණය කරන්නේ අන්න ආකල්ප මේ අසින් වෙනසක් ඇති කරා. දැන් ඔහු ඒ ගැන හිතලම රහත් භාවයට පත් වුණා. ඒක නිසා හදන්න ඒ පුජ්‍යලයට එහෙම දෙයක් කරේ. ඒ නිසා බුදුදහම තුල තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඊටමත් වැදගත් දේවල් තියෙනවා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ තුලින් කටයුතු කරන්න. එහෙනම් මධ්‍යස්ථ ස්වභාවය හැම දෙයකටම ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ තුල පෞල් තුල අද දවසේදී අඩදඹර නැති කර ගන්නට, ඒත් එක්කම දරුවන්ට නොයුකාකාරයෙන් විභාගාදී ජය ගන්න මේ මධ්‍යස්ථ ස්වභාවය වැදගත් වෙනවා. අන්තයට යන්න හොඳ නැහැ. අපි දැන් බොහෝ තැන්වල වෙලා තියෙන අපි අන්තයට ගිහිල්ලා තියෙනවා. ඒ යන අන්තයට විතරයි යන්නේ. එතනින් එහා අපි ඒක ඇත්තද බොරුද හරිද වැරදිද කියලා අපි හොයලා බලන්නේ නැහැ. ඒ නිසා මේ මධ්‍යස්ථ ස්වභාවය තුළින් අපි කතා කරන්න අපිට පුළුවන්කම තියෙනවා නම් සම්මා දිට්ඨියෙන්, නිවැරදි දැකීමෙන්, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, මේ කියන ආදී මේ කොටස් අංග 8ටම අපිට යොමු වෙලා යමක් කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ සමාජය තුළ අන්න ඒ මධ්‍යස්ථව කටයුතු කරන එක තමයි උපේක්ෂා සහගතව අපි යම දිහා බලන්න පුළුවන් නම් අපිට පුළුවන් ගයන් මහත්තයා මේ තුලින් හොඳ ජීවිතයක් ගොඩනගා ගන්නට අපි ආරාධනා කරමු. FM දරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන අපේ වාසනාවන්ත සියලුම පින්වතුන්ට ඔබේ ජීවිතයේ යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ දෙපාරක් හිතන්න, දෙපාරක් හිතලා මධ්‍යස්ථව බලන්න, ඔබටත් අන් අයටත් ගැළපෙන ආකාරයට ඔබේ ජීවිතේ සකස් කරගන්න ඕන නම් ඒක වාසනාවන්ත ජීවිතයක් බවට පත් වේ. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව මෙහෙවපු ගයන් සංදීප මහත්මයාටත්, වගේම අසපුව නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාටමත් ආයතන ප්‍රධානීන් ඇතුළු කොටගෙන ලෝකවාසී රටවාසී FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු සියලුම පින්වතුන්ටත් උන්වගේ ආශිර්වාද බලය
ජීවිතවලට ළඟා කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා. දුනගේ ආශිර්වාද බලය ජීවිතයට ළඟා කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනටම තිරුවන් සරණයි.
හැම දිනටම තිරුවන් සරණයි කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ අපි ඔබට රැගෙන ආවේ FM දෙරණ අසපු ධර්ම සාකච්ඡාවේ ඔබේ ජීවිතයට වැදගත් වෙන විශේෂ මාතෘකාවක්. ඒ තමයි මැදුම් පිළිවෙත. ජීවිතය අපි මධ්‍යස්ථව ගත කරන්නේ කොහොමද කියන කාරණේ තමයි ඔබට වෙනත් පැතිකඩකින් අසපු ධර්ම සාකච්ඡාවෙන් අපි විනිත පොඩි හැමදුරන් ඔබට ඒකරාශී කරනු ලැබුවේ. ඒ සඳහා මම මේ මොහොතේ පාද නමස්කාර පූර්වක විස්තුතිවන්ත වෙනවා ගාල්හිනදුම ශ්‍රී සාසනෝදය ආරම මහවිහාර වාසී ඉදමල් පූජාමේ නිර්මාතෘවරයන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩේංගල විනිත පොඩි හැමදුරන්ට ඒ එක්කම ඔබට මතක් කරන්න ඕනේ නිකිණිපුර පසළොස්වක පොහොය දවසේ අසපු සජීවී විකාශය අපි රැගෙන ආවේ පොල්ගහවිල උඩපොළ ශ්‍රී සුනන්දාරාමරාජ මහා විහාරස්ථානයේ ඉඳන්. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා ගමේ ඉන්න පොල්ගහවිල උඩපොළ ප්‍රදේශින සියලුම දෙනා එදා දවසේ අපිත් එකතු වෙලා පන්සලේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්නට සියලුම සජීවී විකාශන සාර්ථක කරගන්නට අපස් සමග සම්බන්ධ වුණා. ඉතින් ඒ පිළිබඳවත් අපි ගෞරවණීයතු මතක් කරන ගමන් ලබනපුර පසළොස්වක පොහොය දවසේ අපි එන්නේ ඔබේ ගමට. ඔබටත් පුළුවන් ඔබේ ගමට ගෙන්ව ගන්නට ලියන්න FM දෙරණසපුව තැපැල් පෙට්ටියේ 230 ගාලුපාර කොළඹ 4. FM දෙරණසපුව තැපැල් පෙට්ටියේ 230 ගාලුපාර කොළඹ 4. ඒ වගේම තමයි කතා කරන්න පුළුවන් 0724 269 346 0724 269 346. එසේත් නැත්නම් අපි විනීත පොඩි හැඳුනන කතා කරන්න පුළුවන් 0718 308 569. අදට නියමිත අසපු ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. හැම දිනාටම වාසනාවන්ත දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මා ඔබ හිතවත් ගයන් සංදීප.
අසපු
බැතිබරදායකත්වය අම්රිතා හඳුන්කූරු එක කූරේ සුවඳ දෙකයි සිත් සුවඳින් පිරේවා.